මේ උඳුවප් පුන් පොහෝදා පින්බර උදෑසන කාලයේදී අපි මෙලෙසින් සෝදානම් වන්නේ සියත සදහම් චාරිකා උදෑසන දම් දෙසුම ඔබට සමීප කරවන්නටයි. අද දේශකයානෝ කුරුණෑගල ඇහැඩු වැව කදුරු වැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස වානිජෝව භයං මග්ගං අපස්සතෝ මහද්ධනෝ විසංජීවිතු කාමෝව පාපානි පරිවජ්ජයේති.
පින්වත් අසන්නෙනි, අද උඳුවප් පුර පසළොස්වක් පොහොය දවසයි. ඔබ හැම දිනාම සියත නාලිකාවෙන් මද වෙලාවක් දහම් මැසීමටයි බලාපොරොත්තුවෙන් සූදානම්ව සිටින්නේ. පින්වතුනි, උඳුවප් මාසය කියනකොට කාටත් සිහිපත් වෙනවා වර්ෂයක් ගෙවින්ඩ ආසන්න කාලෙ. උඳුවප් මාසේ අන්තිම මාසෙ සම්මුති වශයෙන් වර්ෂයක් ගෙවෙනකොට අවසානයේ එළඹෙන්නේ උඳුවප් පොහොයයි. මේ උඳුවප් පොහොය ලාංකික බෞද්ධයන්ට විශේෂයෙන් වැදගත් පොහොයක් හැටියට කොයි කවුරුත් දන්නවා. මොකද ඒකට හේතුව මේ ලංකාවේ ජනයාට විශිෂ්ට, ඒ වගේම ප්‍රමාණ කරන්න බැරි අනර්ග සේවාවක් කළ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි, නියමයේ පරිදි එතුමන් වහන්සේගේ සොහොයිරිය වන සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි වෙන්වුණු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වුණේ අද වගේ උඳුවප් පුර පසළොස්වක් පොහොය දවසකයි. ධර්මාශෝක අධිරාජයාණන් ලංකාද්වීපවාසීන් වෙනුවෙන් විශේෂ අනුග්‍රහයක් කරමින් තමන්ගේ දයාබර පුත්‍රවනත්, ඒ වගේම දියණියනුත් ලංකාවේ ධර්ම ප්‍රචාර කටයුතු වෙනුවෙන් පිටත් කරෙව්වා. ඒ විතරක් නෙමෙයි, සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ වැඩම කරනකොට ලංකාද්වීප වාසීන්ට වැඳුම් පිදුම් කරගන්නට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රෝපණය කරලා පිටත් කරලා එව්වා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙමයි මේ සිදුවීම බුදුනුවණින් දැකලා, දිවසින් දැකලා බුද්ධගයාවේ බෝමැඩ තමන් වහන්සේට සෙවන සලසාලමින් සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සැලසූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකා ද්වීපයට වැඩම කරවාගෙන යාම සඳහා සිදෙන්නට يعني ඉබේම සිඳී වෙන්වෙන්ට අදිෂ්ඨාන කරලා තබලයි පින්වම් පෑවේ. ඉතින් අන්න ඒ අදිෂ්ඨානය අනුව තමයි ධර්මාශෝක මහරජතුමා ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවාගෙන එන්නට කටයුතු යෙදුවේ. මේ අසන්නන්ට දැකලා පුරුදු ඇති සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා ලංකාවේ විවිධ විහෙර විහාරස්ථානවල ඉදි කරලා තිබෙනවා. ඒ ප්‍රතිමා වහන්සේලාගේ දෝතේ කුඩා පාත්‍රයක බෝ පැලයක් සංකේතවත් කරලා තිබෙනවා. ඒක නිසා බොහෝ දෙනෙක් පේපාසල් දරු දැරියව පවා හිතාගෙන ඉන්නේ සංගමිත්තා තෙරණින් වහන්සේ කුඩා පාත්‍රයක බෝ පැලයක් රෝපණය කරගෙන ලංකාවට වැඩියයි කියලා. නමුත් අපේ ඉතිහාසය අනුව බලනකොට මහා වංශයේ වගේම අටකථාදිය බලනකොට පැහැදිලිව පේනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ වගේ කුඩා බෝ පැලයක් නෙමෙයි, දඹදිව බුද්ධගයාවේ වැඩ සිටින මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව, කියන්නේ සම්පූර්ණ දකුණු මහා අත්ත. මේ දකුණු මහා අත්ත කොහොමද ලංකාද්වීපයට වැඩමෙව්වේ? ධර්මාශෝක මහරජතුමා තමන්ගේ රාජ භාණ්ඩාගාරයෙන් විශාල රත්තරන් ප්‍රමාණයක් නිදහස් කරලා රන්කරුවන්ට නියම කළා. විශාල බරණියක් වගේ ලොකු භාජනයක් සකස් කරන්ඩ මේ බෝධීන් වහන්සේ රෝපණය කිරීම සඳහා. ඉතින් ඒ අනුව තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන ඒම සඳහා රන් කටාරමක් සැකසුනේ. ඉතින් මේ රන් කටාරම ඉතාම විශාල ප්‍රමාණයකක්. එහි මතු උඩ ගැට්ට ඇත් හොඩක් තරමට ඝනකමින් යුක්තයි කියලා ඉතිහාස ග්‍රන්ථවල අටකථාදිහි සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ විශාල රන් කටාරමක රෝපණය කරගෙනයි දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ නැවුමගෙන් ලංකාවට වැඩම කරවාගෙන ඇවිල්ලා දඹකොළ පටුනෙහිදී නැවෙන් බිමට බාගෙන ඉන්පස්සේ රථවල තැන්පත් කරගෙන මහා පෙරහැරින් අනුරාධපුරයට ශුද්ධ භූමියට වැඩම කරවාගෙන ඇවිල්ලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා කකුසන්ද කොණාගම කාශ්‍යප කියන පෙර තුන් බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා රෝපණය කරලා තිබිච්ච ජය භූමියේම රෝපණය කරනු ලැබුවේ. ඉතින් ඒ නිසා මේ සිදුවීමත් එක්ක උඳුවක් පුර පසළොස්වක් පොහොය දවස ලාංකික බෞද්ධයන්ට අනුස්මරණීය නැත්නම් විශේෂ වැදගත්කමකින් යුක්ත පොහොයක් බවට පත් වෙලා තියෙනවා. උඳුවක් පොහොය උදා වීමත් එක්ක අපි ජීවිතය ගැන සිතිය යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. එයින් එකක් හැටියට සඳහන් කරන්න පුළුවන් සම්මුති වශයෙන් වර්ෂයක් ගෙවිලා අලුත් වර්ෂයක් උදාවෙන්ට ආසන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අපේ ජීවිතය ගැන නැත්තම් ගත වුණු වර්ෂය ගැන පුනරාවලෝකනයක් කරන්නට වටිනා පොහොයක් අද දවස. පොහොය දවස නිවාඩු දවසක්නේ. ඒ නිසා ඒ දවසටවත් අපේ ජීවිතය ගැන මදක් හිතන්න අපි විවේකයක් ඇති කර ගන්නට ඕන. විශේෂයෙන්ම ගිහි සමාජයේ ජීවිත පෙරට වඩාද ඉතාම කාර්යබහුලයි. මීට අවුරුදු 50කට වගේ ඉස්සෙල්ලා අපේ මව්පියන්ගේ යුගවල ඒ අය කුඩා දරුවන් කාලේ ඒ අයගේ ජීවිත වඩා විවේකීව ගත කෙරුණා. නමුත් අද තියෙන තරඟකාරී සමාජය තුළ කුඩා දරුවන්ට වැඩිහිටියන්ට අනික් කොයි කාටත් කාර්යබහුල ජීවිත ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. තියන්න ඒ කාර්ය බහුල සමාජයක ජීවත් වන ඔබට ඔබේ ජීවිතය ගැන ආපස්සට හැරිලා මදක් විවේකීව හිතා බලන්න හොඳ දවසක් අද මේ උඳුවක් පුර පසළොස්වක් පොහොය දවස. ඒ නිසා අපි ඒ ගැන ටිකක් විමසා බලමු. අපේ ජීවිතය ගැන අපි ආපස්සට හැරිලා බලනකොට අපට මොනවද අපේ ජීවිතේ පේන්නේ? අපේ ජීවිතය ගැන අපිට හිතලා සතුට වෙන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මේ වර්ෂයේ තුල හෝ මීට පෙර වර්ෂ ගැන සිහි කරනකොට අපේ ජීවිතයේ සිද්ධ වෙච්ච අමිහිරි අත්දැකීම් අපට නැවත නැවත මතක් වෙනවද? සමහර විට ඔබට ඔබේ ජීවිතේ වැරදිච්ච තැන් සිහිපත් වෙන්න පුළුවන්. අනේ මම මේ දේ නොකර හිටියානම් කොච්චර හොඳද? මම මේ දේ නොකිය හිටියානම් කොච්චර හොඳද? එහෙම වුණානම් මට මේ අවුරුද්ද වැඩි කරදරයක් නැති අවුරුද්දක් වෙනවනේ කියලා හිතෙන අවස්ථා තියෙන පුළුවන්. එහෙම අත්දැකීම් ඇති අය ඉන්න පුළුවන්. සමහර කෙනෙකුට මේ වර්ෂයේ ගෙවිච්ච වර්ෂයේ වඩා සතුටුදායක තමන්ගේ අභිවෘද්ධිය කරා පානගපු වර්ෂයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොයි පැත්ත වෙතත් අපි හොඳට ජීවිතය ගැන ආපස්සට බලලා ආපස්සට හැරිලා බලලා අතීතයේ වෙච්ච වැරදි ඉදිරි වර්ෂයට නොඑන්න කටයුතු කරගත්තොත් අපට මේ ගෙවිච්ච වර්ෂයේ තරම් ඉදිරි වර්ෂය අපහසුතාවන්ගෙන් යුක්ත වෙන එකක් නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ ගැන පොඩ්ඩක් හිතන්නට ඕන. ඊට අදාළ ගාථාවක් මේ පින්වතුන්ලාට මාතෘකාව හැටියට අපි සඳහන් කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධම්මපද පාළියෙහි සඳහන් වෙන උතුම් ගාථා රත්නයක්. වානිජෝව භයං මග්ගං අපස්සතෝ මහද්ධානෝ විසං ජීවිතු කාමෝව පාපානි පරිවජ්ජයේති. ඒ උතුම් ගාථා රත්නේ අර්ථය මෙන්න මේකයි පින්වතුනි. වානිජෝව භයං මග්ගං අපස්සතෝ මහද්ධානෝ. වෙලෙන්දෙක් තමන් සමග යන පිරිවර ජනයා අඩු නම් ඒ වෙලෙන්ද මොකද කරන්නේ? තමන්ට අනතුරුදායක මාර්ගයේ ගමන් නොකර එයා ඒකෙන් ඒ මාර්ගයේ මග හැරලා කටයුතු කරනවා. එතකොට අර අනතුරුදායක මාර්ගයේ යෑමෙන් සිද්ධ වෙන විපත එයාට වළක්වන්න පුළුවන්, වළක්වා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ජීවත් වෙන්න කැමති කෙනෙකුත්. එයා ජීවිතයට ආශ කරනවා නම්, තව ඉදිරියට ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, එයා කිසිම විදිහකින් ජීවිතයට අනතුරක් විය හැකි වසවිස පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒ විදිහට හරියට අර පිරිස අඩු වෙලෙන්දා බියජනක මාර්ගයේ මග හැරලා යනවා වගේ, ජීවත් වෙන්න කැමති කෙනා වසවිස අනුභව නොකරනවා වගේ, නුවණැති කෙනා සැපේ කැමති කෙනා දුක අකමැති කෙනා පාපයෙන් වළකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපේ ජීවිතවලට ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙන්නේ. මේ පණිවිඩය ලබා දෙන්න විශේෂ හේතුවකුත් තිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ වෙච්ච සිද්ධියක්. භාග්‍යතුන් වහන්සේ යම්කිසි ධර්මකාරණාවක් මතක් කරනකොට පසුබිමක් ඇතුව, නැත්තම් නිදානයක් හේතුවක් ඇතුව ධර්මය දේශනා කිරීමේ පිළිවෙතක් තිබුණා. අන්න ඒ විදිහට දේශනා කරපු ගාථාවක් මේ ගාථාව. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ එක්තරා ධනවත් වෙළෙන්දෙක් හිටියා. මේ වෙළෙන්දා වෙළඳාම යන සූදානම් වුණා. මෙයා බෞද්ධයෙක්, සැදැහැති කෙනෙක්. ඒක නිසා මෙයා ආරාධනා කළා විහාරස්ථානට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට, මම හවල් පලාතට වෙළඳාම යනවා, ස්වාමින් වහන්සේලා චාරිකාව යන්න කැමති අය ඉන්නවා නම් මාත් එක්ක පිටත් වෙන්න පුළුවනි, මට එතකොට ඔබ වහන්සේලාට දානි දෙන්න පුළුවන්, පහසුකම් සලසා දෙන්න පුළුවන් කියලා. තේ කාලේ අද වගේ නෙමෙයි, මීට අවුරුදු 2500කටත් එහා ඉන්දියාවේ පැවතිච්ච වාතාවරණය බොහොම වෙනස්. ගොඩක් ගමන් බිමන් පාගමනින් තමයි ගියේ, නැත්තම් ගැල්වල. ඉතින් භික්ෂුන් වහන්සේලා ගැල්වල ගමන් කිරීම අඩුයි, විශේෂ හේතුවක් අසනීපයක් වගේ නැත්තම්. ඉතින් පාගමනින් යන්න ඕන ගමනක්නේ. ඉතින් පාගමනින් දොර බැහැර යනකොට සමහර පළාත්වල දානි ලැබෙන්නේ නැහැ, පිට පාති කර ගන්න අමාරුයි, වෙනත් අපහසුතා ඇති වෙනවා, හොර හතුරන්ගෙන් කරදර පැමිණෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වෙළඳ නඩත් එක්ක දොර බැහැර ගමන් යෑමේ සිරිතක් තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ වෙළඳ නායකයා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළේ තමන්ගේ වෙළඳ නඩියත් එක්ක චාරිකාවේ වඩින්න කැමති නම් ඊට සහභාගී වෙන හැටියට. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිසකුත් ඊට කැමති වෙලා මේ වෙළඳ නායකයාගේ පිරිසත් එක්ක චාරිකාවේ පිටත් වුණා. දැන් මේ පිරිස එක්තරා ගමකට පැමිණියා. පැමිණලා අර වෙළඳ නායකයා තමන්ගේ පිරිසත් එක්ක වාඩිලාගෙන දවස් කිහිපයක් වෙළඳාමේ යෙදුණා. භික්ෂුන් වහන්සේලාටත් ඒ අවට පහසුකම් සලසා දුන්න වැඩ ඉන්න. ඔය අතරතුරේ දැන් මේ පිරිසට ඉස්සරහට යන්න තියෙන පාර වැටිලා තිබුණේ මහා ඝන කැලයක් මැද්දේ. මේ කැලේ ආශ්‍රය කරගෙන විශාල හොරු කණ්ඩායමක් පුරුදු වෙලා හිටියා මේ මාර්ගයේ ගමන් කරන වෙළෙන්දන් මගීන් මංකොල්ල කාලා, නැත්නම් අය සතු දේ පැහැරගෙන එයයිට මේ විපත් පමුණුවන්න. ඉතින් මේ හොරු කණ්ඩායම දැනගත්තා දැන් මේ මාර්ගයේ තව දවස් කිහිපයකින් වෙළඳ පිරිසක් ගමන් කරනවා. ඉතින් මේගොල්ලෝ හරියටම කවද්ද පිටත් වෙන්නේ අනාදි කියලා තොරතුරු මෙයාට දැනගන්න ඕන. මොකද එතකොට මේ අයගේ මේ මංකොල්ල කෑම පහසුවෙන් කරගන්න පුළුවන් නිසා. ඉතින් ඒකින්ද මේ අය කෙනෙක්ව යෙදෙව්වා. මුදල් දීලා කෙනෙක්ව යෙදෙව්වා ඔබ ගිහිල්ලා තොරතුරු බලාගෙන අපිට දැනුම් දෙන්න කියලා. ඉතින් ඒ අනුව දැන් මේ ගමේ කෙනෙක් මේ වෙළඳ නායකයව හම්බෙන්න ගියා. හම්බෙන්න ගිහිල්ලා ඇහුවා, ඔබතුමාන්ලා කවද්ද දැන් මේ ගමෙන් පිටත් වෙලා ඉදිරියට වෙළඳාම යන්නේ? ඉතින් මෙතුමා කිව්වා, මම අහවල් දවසේ තමයි යන්න බලාපොරොත්තු වෙ ඉන්නේ. ඉතින් මම තනියම යනවත් නෙමෙයිනේ. ඉතින් මේ මගේ පිරිසේ අයත් එක්ක භික්ෂුන් වහන්සේලාත් වැඩම කරනවා. මම ඉතින් භික්ෂුන් වහන්සේලාටත් ආරක්ෂාව සලසමින් දානි දෙමින් යන්නේ කියලා මෙහෙම කිව්වහම, අර හොරු කණ්ඩායමේ මෙහෙවීම මත තොරතුරු දැනගෙන යන්න ආපු ගමේ පුද්ගලයාට ගැමියට හිතුණා මේ තැනැත්ත සත්පුරුෂයෙක්ගේ. මොකද භික්ෂු සත්පුරුෂයෙක් භික්ෂුන් වහන්සේලාවත් ආරක්ෂා කරගෙන භික්ෂුන් වහන්සේලාටත් රැකවරණේ සලසා දෙමින් යන ගමනක්. ඉතින් ඒක නිසා මම මේ වෙලාවේදී හොරුන්ගේ පැත්ත ගන්නවද වෙලෙන්දගේ පැත්ත ගන්නවද කියලා කල්පනා කරලා මේ තැනැත්තා තීරණය කළා නෑ. මම මේ වෙලාවේ හොරුන්ට නෙමෙයි උදව් කරන්න ඕන මේ වෙලෙන්ද නායකයාට කියලා කිව්වා. ඒ ඔබ අදහස් කරන පාරේ හොරු කණ්ඩායමක් ඉන්න පුළුවන්, ඔබට කරදර පැමිණෙන්න පුළුවන් හොරුන්ගෙන්. ඒ නිසා ඔබේ ආරක්ෂාව සලසා ගන්න, නැත්නම් වෙන මාර්ගයක් හොයාගා තෝරගන්න කියලා අනතුරු ඇඟවීමක් කළා. මේ වෙළඳ නායකයා කල්පනා කළා දන්න කෙනෙක් අනතුරු ඇඟවීමක් කරයින් පස්සේ දැන දැන විපතට පත්වීම නුවණැති ක්‍රියාවක් නෙමෙයි. ඒක නිසා මෙතුමා තීරණය කළා එක්ක එහෙමනම් මම ආපහු යනවා. තීගමන මේ හුරු කණ්ඩායම බැලුවා දවස් කිහිපයක්. ඒ කියාපු ආකාරයට මේ වෙළඳ නායකයා එයාගේ පිරිසයි මේ පාරෙන් ආවේ නැහැ, යන්නේ නැති විදිහක් පේන්නේ. ඒක හින්දා ඒගොල්ලෝ තොරතුරු හොයා බලනකොට දැනගත්ත මෙතුමා ආපහු යන අදහසක් තියෙනවා. ඒකෙන් හින්දා මේගොල්ලෝ ආපහු යන පාරත් රැකගෙන ඉන්න බලාපොරොත්තු වුණා. මොකද මේ පිරිස කොයි පැත්තෙන් ගියත් අපි මේ අයගේ වස්තුව පැහැර ගන්නවා කියන අදහසින්. ඊට පස්සේ මේ වෙළඳ නායකයාට ඒ ආරංචියක් දැනගන්න ලැබුණා. දැන් හොරු අනිත් පැත්තත් රැකගෙන ඉන්නවා, මේ පිරිස පිටත් වෙනකම් මේ අයගේ වස්තුව පැහැර ගන්න අදහසින් කියලා. ඒ ගමන මෙතුමා තීරණය කළා දැන දැන විපතට පත් වෙන්න අවශ්‍ය නැහැ නිසා මම ටික දවසක් මේ ගමේම නතර වෙලා වෙළඳාම් කරනවා, මගේ ගමන කල් දමනවා කියලා භික්ෂුන් වහන්සේලාටත් මතක් කළා. ස්වාමිනී අපට මෙන්න මේ වගේ පොඩි කරදරයක් මතුවලා තියෙනවා, ඉස්සරහට යන්නත් බෑ හොරු රැකගෙන ඉන්නවා, ආපස්සට යන්නත් බෑ ඒ පැත්තෙත් හොරු රැකගෙන ඉන්නවා කියලා ආරංචි. මෙහන් කොයි පැත්තට ගියත් අපට විපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ස්වාමීනි මම මේ ගමේම ටික කාලයක් නතර වෙලා වෙළඳාම් කරනවා, ලොකු ලාභයක් නොලැබුණත් කමක් නැහැ, ඊට වඩා අනතුරක් ඇති කරගන්න එක අවශ්‍ය නැහැ. ඒ හින්දා මම මේ ගමේම තව ටික කාලයක් ඉන්නයි බලාපොරොත්තු. ඉතින් ඔබ වහන්සේලා ඒ කාලයේ මෙහි රැඳී ඉන්නවා නම් මම ඔබ වහන්සේලාට උපස්ථාන කරනවා, නැත්නම් ඔබ වහන්සේලාගේ තීරණයක් ගන්න පුළුවන් කියලා මතක් කළා. තියනුව මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා අපට මේ ගමේ රැඳී ඉන්න අවශ්‍ය නැහැ, අපේ ගමන යන්න බැරි නම් අපි නැවත බුදුරජාණන් වහන්සේ වෙත පිටත් වෙනවා කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරමින් පස්සේ භාගිතුන් වහන්සේ ඇහුවා, මොකද මහණෙනි ඔබලාගේ චාරිකාව අඩාල වුණාද, ගමන ගියේ නැද්ද කියලා. ගමන භික්ෂුන් වහන්සේලා මතක් කළා අපේ වෙළඳ නායකතුමාට මෙන්න මේ වගේ පොඩි පොඩි කරදර ටිකක් පැමිණියා, ඉස්සරහට යන්නත් බෑ ආපස්සට එන්නත් බෑ, හොර හතුරන්ගේ කරදර මතු වුණා. ඒ නිසා මෙතුමා තීරණය කළා ගමන නවත්තලා ටික කාලයක් ඒ ගමේම නතර වෙලා වෙළඳාම් කරගෙන ඉන්න. ඉතින් අපිට එහෙම ඉඳීමේ තේරුමක් නැති නිසා අපි පිටත් වෙලා ආව ස්වාමීනේ කියලා මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කරුණ පැහැදිලි කළා. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ සිදුවීම මුල් කරගෙන දේශනා කළා, බලන්න මහණෙනි ඒ වෙළඳ නායකයා බොහොම නුවණැති කෙනෙක්. තමන්ට විපතක් වෙයි කියලා තේරුම් ගිය තැනදී එතුමා පරිස්සම් වුණා. තමන්ගේ පරිස්සම ගැන සලකලා කටයුතු කළා. ඉස්සරහට ගියත් හොරුන්ගෙන් කරදර පැමිණෙනවා, ආපස්සට ගියත් හොරුන්ගෙන් කරදර පැමිණෙනවා. ඒ නිසා එතුමා ඒ කරදර නුවණින් සලකා වළක්වා ගත්ත, ගමන අඩාල වුණත් කමක් නැහැ, තමන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ කොහොමද ඒ විදිහට කටයුතු කළා. අන්න ඒ විදිහට යම්කිසි වෙළෙන්දෙක් තමන් සමග යන පිරිස අඩු නම් එයා බියජනක මාර්ගයේ මගහැරලා තමන්ගේ ආරක්ෂාව සලස්ව ගන්නවා. ඒ විදිහටම ජීවත් වෙන්න කැමති කෙනෙක් වසවිස පරිහරණය කරන්නේ නැතුව, වසක් කරන්නේ නැතුව ආරක්ෂා වෙනවා, පරිස්සම් වෙනවා. අන්න ඒ වගේ තමයි නුවණැති සත්පුරුෂයෝ පාප ධර්මයන්ගෙන් වැළකීලා තමන්ගේ ජීවිතය සැපවත් මගකට, නැත්නම් යහ මගට යොමු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඇත්තටම අපි ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනකොට මෙන්න මේ ආකාරයට අපේ සැනසීම පිණිස අපි කටයුතු කරගෙන තියනවාද කියන එක විමසා බලන්න පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට විශේෂයෙන් පැහැදිලි කරපු කාරණාවක් තමයි තමන්ගේ සැනසීම උදා කරගත්ත හැක්කේ තමන්ටමයි කියන එක. බුදුරජාණන් වහන්සේට උනත් කළ හැකි වෙන්නේ ඒ සඳහා මඟ පෙන්වා දීම පමණයි. භාග්‍යතුන් වහන්සේට බලෙන් කෙනෙක් සැනසීමට පත් කරන්න පුළුවන් කමක් නැහැ. වෙනත් කෙනෙකුට එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. අපි සමහරලාට වෙනත් කෙනෙක් සැනසීම අපට ළඟා කර දෙනකන් අපි යාඥා කරනවා, ඉල්ලා හිටිනවා, අනේ අපට අහවල් සහනිය ලබා දෙන්න, මෙහෙවල් සහනිය ලබා දෙන්න කියලා. ඔබත් සමහරලාට ඒ විදිහට නොයෙක් බලවේගයන්ගෙන් තමන්ගේ සහනයේ සැනසීම ලබා දෙන හැටියට ඉල්ලලා ඇති, ඒ වගේම යාඥා කරලා ඇති, නොයෙක් විදිහේ පුද පූජා පවත්වලා ඇති. නමුත් ඔබ හොඳට හිතලා බැලුවා නම් බාහිර කෙනෙකුට ඔබේ සැනසීම ලබා දෙන්න පුළුවන්ද කියලා. ඔබ බුද්ධිමත් නම් ඔබට වැටහෙනවා බාහිර කෙනෙකුට ඔබේ සැනසීම උදා කර දෙන්න ලෙහෙසි නෑ කියන එක. මොකද ඒකට හේතුව මේ ලෝකය හේතුඵල ධමයක් මත ගොඩනැගිච්ච එකක්. ඒක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී ඉතාම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත්තා. අද මේ නූතන අධ්‍යාපනයත් එක්ක ඇතිවන මේ විද්‍යාත්මක ප්‍රබෝධයත් එක්ක ඒ කාරණේම සනාත කරගනිමින් සිටිනවා. මේ ලෝකේම හේතුඵල ධමයක් මත ගොඩනැගිච්ච එකක්. ඉතින් එහෙමනම් අපේ සැනසීමත් හේතුඵල වශයෙන් උදා වෙන එකක් බව අපි තේරුම් ගන්නට ඕන. අපේ සැනසීම තියෙන්නේ අපි කරන කියන හිතන දේවල් අනුවයි. පහුගිය වර්ෂවල අපි කරපු කියපු හිතපු දේවල් අනුව අපේ සැනසීම අපට රැකුණාද නැත්නම් අපේ සැනසීම අඩු වුණාද කියන එක තීරණය වෙලා ඇති. එතකොට ඒ වර්ෂවල කරපු කියපු හිතපු සමහර දේවල් අපි ඉදිරි කාලයේ සැනසීම සම්බන්ධයෙන්ුත් බලපවත් කරනවා. ඉතින් ඒක නිසා සමහර විට අපට අපේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනකොට අපේ අතින් වෙච්ච වැරදි දකින්න පුළුවන්. දැන් එහෙම අවස්ථාවලදී අපේ සැනසීම අපෙන් ඈත් වෙච්ච ආකාරයක් ඔබට පේන්න පුළුවන්. ඒ ගිය දේ සම්බන්ධයෙන් අපි නැවත නැවත හිතලා ලතැවුණා කියලා, පසුතැවුණයි කියලා තවදුරටත් වෙන සැනසීමක් නැහැ, තියෙන සැනසීමක් නැති වෙන එකයි වෙන්නේ. ඒකින්ද අපට පුළුවන්කම තිබෙන්නට ඕන අතීතය අතීතයටම දාන්න. බුදුරජාණන් වහන්සේ ගැන වදාලේ අතීතං නාන්වාගමෙය්‍ය. අතීතයන ලොහු බඳින්න යන්න එපා. මොකද අතීතය ගැන හිත හිතා ලොහු බඳිනවා කියලා කියන්නේ ඒක ජීවිතේට අභිවෘද්ධියක් නෙමෙයි, කාලේ නාස්ති වීමක්. මොකද අපිට කවදාවත් අතීතයට යන්න බෑ. දැන් සමහර කෙනෙක්ගේ සංකල්ප ගොඩ නැගුණා අතීතයට යෑමක් ගැන. දැන් උදාහරණයක් කියනවා නම් බටහිර සංකල්පයක් ආවා ටයිම් ටැලන්ඩ් එක හරහා අතීතයට යෑම. නමුත් අපිට කවදාවත් එහෙම අතීතයට ආපහු ගිහින් ජීවත් වෙන්න බෑ. අපිට පුළුවන් අපේ තියෙන මතකය අනුව අතීතය ගැන ටිකක් මතක් කරන්න. නමුත් එහෙම අතීතය ගැන අපි මතක් කරයි කියලා ඒකෙන් වෙන්නේ තවදුරටත් වර්තමානයේ කාලයේ ගෙවි යෑමක් විතරයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීපු හැටියට පින්වතුනි, දිවස් නුවණ තියෙන ශ්‍රාවකයෝ කියන්නේ හතර දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක් එක දවසකට කල්ප 100ක් අතීතයට සිහි කරනවා. ඒ විදිහට කල්ප ගණන් අතීතයට සිහි කරත් මේ අතීතය කියන එක අපට කෙලවරකට ගිහින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉච්චරට ඈත අතීතයක් අපේ මේ මනුෂ්‍ය ජීවිතත් එක්ක නැත්නම් මේ සත්ත්ව ජීවිතත් එක්ක සංසාරයත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ওই සංසාරේ අපි එනකොට අපෙන් වෙච්ච හොඳ තියෙනවා, නරක තියෙනවා. ඉතින් ඒවා අනුව අපේ ඉදිරි ජීවිත සකස් වීමකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම බලනකොට පින්වතුනි, අපි මේ දකින අවුරුද්දක් මාසයක් සතියක් වගේ කුඩා කාලයක් නෙමේ, අනාදිමත් කාලයක් මුළුල්ලෙහි අපේ ජීවිත ආශ්‍රිතව ගොඩනැගිච්ච හේතුඵල පරම්පරාවක් අපේ ජීවිත වටාම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු ධර්මතාවකට මැදි වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. අපට පුළුවන් සමහර ධර්මතා වෙනස් කරගන්න, අපේ ජීවිත වෙනස් කරගෙන යහමගට ගන්න පුළුවන්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් අතර හිටපු විශේෂ නැත්තම් කවුරුත් හොඳින් දන්නා රහතන් වහන්සේ නමක්, ශ්‍රාවකීන් වහන්සේ නමක් අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ අතින් පැවිදි වෙන්න ඉස්සෙල්ල සිද්ධ වෙච්ච බොහෝ වැරදි තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා ඒ වැරදි සහිත පැරණි ජීවිතය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා නව ජීවිතයකට අවතීර්ණ වෙන්න. අන්න ඒ වගේ අපි කාටත් පුළුවන් වෙන්න ඕන අර පැරණි අතීතය අතහැරලා දාලා මේ නව වර්ෂයත් එක්ක, සම්මුති වර්ෂ වශයෙන් එළඹෙන නව වර්ෂයත් එක්ක අලුත් ජීවිතයකට පාතබන්න. එතකොට අපි බලන්න ඕන කලින් ජීවිතයේදී, කලින් වර්ෂවලදී අපේ ජීවිතය තුළ තිබිච්ච අඩුපාඩු. ඒ කියන්නේ අපට අපේ හිත පාලනය කර ගැනීම සම්බන්ධයෙන් අපි ශක්තිමත්ව හිටියද නැත්නම් අපි දුර්වල හිටියද, අපට රාගයක් හිතේ ඇති වුණොත් අපි රාගයට යට වෙලා නොකළ යුතු වැරදි අපි කළාද, අපේ හිතේ ලෝභයක් මතු වුණොත් ඒ ලෝභයට යට වෙලා අපි වැරදි දේවල් කළාද, අපේ හිතේ තරහාවක් ආපු වෙලාවට අපි ඒ තරහට යට වෙලා වැරදි දේවල් කළාද කිව්වද, එහෙමත් නැත්නම් ඊර්ෂ්‍යාව මානය වගේ මෙන්න මේ වගේ අඩු ලොහුණුකම් අපේ ජීවිතේ මතුවෙච්චහම අපි ඒවට යට වෙලා කටයුතු කළාද කියන එක අපි බලන්න ඕන. එහෙම වෙලා තිබුණා නම් අන්න අපට අපේ සැනසීම අපේ ජීවිත වලින් දුරස් වෙනවා. ඒක නිසා අපි බලන්න ඕන එහෙමනම් ලබන වර්ෂයේදී ඒ වගේ දුර්වලකම් අපේ ජීවිත වලින් පුළුවන් තරම් ඈත් කරගන්න. අන්න ඒකයි භාගිතුන් වහන්සේ වදාළේ, නුවණැති සත්පුරුෂයා පාපයෙන් වළකිනවා නම් තමන්ගේ සැනසීම තාම පහසුවෙන් තමන්ට උදා කරගන්න පුළුවන් කියන එක. ඉතින් මෙන්න මේ කාරණේ අපි නැවත නැවත සිහි කරගන්නට ඕන, විශේෂයෙන් මේ සම්මුති වශයෙන් වර්ෂයක් ගෙවිලා වර්ෂයක් කියලා වෙන අවස්ථාවේ. ඉතින් ඒ වගේම අපි තවදුරටත් හිතන්න ඕන පැත්තක් තියෙනවා අපේ බාල පරපුරත් එක්ක. මොකද වර්ෂයක් ගෙවිලා වර්ෂයක් උදා වෙනවා කියලා කියන්නේ නව පාසල් වර්ෂයක් ආරම්භ වෙනවා, අපේ දූ දරුවෝ තවත් වර්ෂයකින් ඉදිරියට යනවා. එතකොට ඒ දූ දරුවෝ තවත් වර්ෂයකින් ඉදිරියට යෑමත් එක්ක ඒ දුවලා පුතාලගේ ජීවිත පැවැත්ම සැකසෙන්නේ කොහොමද, වර්තමානයේ පවතින අධ්‍යාපන රටාවත් එක්ක අපි මේ පැත්තත් හිතන්නට ඕන. මොකද ඒකට හේතුව ඒ බාල පරපුර වැරදි පැත්තට යොමු වෙනවයි කියලා කියන්නේ සමාජයේම විශාල පරිහානියක් කරා යෑමක් කියන එකයි. ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕන අධ්‍යාපනයේ ලබන දුවල පුතාලගේ ජීවිතත් පාපයෙන් ඈත් වෙලා යහමගට යොමු වෙන්නේ කොහොමද කියන එක. ඒක ටිකක් සංකීර්ණ කටයුත්තක්. මොකද ඒකට හේතුව දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට මේ ධර්මය ජීවිතවලට සම්බන්ධ කර නොගත්තොත් ඉන් කොච්චර විපතක් වෙන්න පුළුවන්ද කියන එක. නමුත් කෙනෙකුගේ ජීවිතයට ධර්මය අපට බලින් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් විශේෂයෙන් පාසල් අධ්‍යාපනය ලබන දුවදරුවන්ගේ විෂයක් හැටියට බුදුදහම තියෙනවා. අපි පොතපතින් බුදුදහම ඉගෙන ගන්නවා. නමුත් බොහෝ වෙලාවට ඒක පාසලේ විභාගයට පමණක් සීමා වෙනවා. නැත්තම් දහම් පාසල් විභාගයට පමණක් සීමා වෙනවා. එහෙමත් නැත්තම් විභාග සහතිකයට පමණක් ඒක සීමා වෙනවා. එතකොට දහම කියන එක අපට පාසලේ විෂයක් පමණක් වුණොත් නැත්තම් විභාග සහතිකයට පමණක් සීමා වුණොත් දහමින් ලැබෙන නියම සැනසීම ඒ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා අපි බලන්නට ඕන අධ්‍යාපන ලැබෙන දරුවාගේ ජීවිතවලට මේ දහමේ සැනසීම ප්‍රායෝගිකව ළඟා කර දෙන්න පුළුවන් කොහොමද කියන එක. එතකොට මේ තරුණ ජීවිත නොමග යන්න තියෙන ඉඩ අපට අවම කරන්න පුළුවන්. ඉතින් අද කාලේ විශේෂයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ වයසේ ඉන්න දූ දරුවන් සම්බන්ධයෙන් ඇතැම් මව්පියෝ කනගාටු වෙන අවස්ථා දකින්න ලැබෙනවා. සමහර දරුවෝ මව්පියන්ට අකීකරුව නැත්නම් හිතුවක්කාරකමට පෙළඹිලා, එහෙමත් නැත්නම් ඒ අයගේ අධ්‍යාපන කටයුතු නරක මිත්‍රයන් නිසා අඩාල කරගෙන සමහර කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චියටත් යොමු වෙලා මෙන්න මේ වගේ අවාසනාවන්ත අත්දැකීම් පිළිබඳවත් අපට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඇත්තටම හරි කනගාටුදායකයි ඒ වගේ වැරදි මගට යොමු වෙච්ච දුවදරුවන් ඉන්න මව්පියවරු කොච්චර ඒ සම්බන්ධයෙන් හඬා වැළපෙනවද කියලා. ඉතින් ඒකෙහිඳ අපි ඒ தත්ත්වය අපේ ජීවිතවලට ඇති නොවෙන්න හොඳට කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. ඉතින් දුවදරුවන්ගේ පිටිපස්සෙන් හැම වෙලේම මව්පියන්ට ඉන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් අද තියෙන තරඟකාරී අධ්‍යාපන රටාව නිසා සමහරවිට අතිරේක පාසල් අධ්‍යාපනයට අමතරව අතිරේක පන්තිවලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ දරුවෝ මොකද කරන්නේ? ඇත්තටම පන්ති යනවාද නැත්නම් මේ අය වෙනත් කටයුතු වල යෙදෙනවාද කියලා හැම වෙලේම සොයා බලන්න මව්පියන්ට පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම අවස්ථාවලදී සමහර දරුවෝ වැරදි ආශ්‍රය නිසා නොඑක් විදිහේ අපචාර එමත් නැත්නම් දුරාචාර වලට පෙළඹෙන අවස්ථා අපට අහන්න ලැබෙනවා. සමහර පාසල් දරුවෝ නරක ආශ්‍රය නිසා මත්පැනට මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා, නැත්නම් වෙනත් දුරාචාර වලට යොමු වෙනවා. ඉතින් ඒක ශීඝ්‍රයෙන් අද වර්ධනය වෙන බව දකින්න ලැබෙනවා. වැඩිහිටියන්ගේ අත්දැකීම් ලාබාල කාලයේදීම ලබා ගන්න උත්සාහවන්ත වෙනවා. සමහරවිට ඒ නිසා මුළු ජීවිතේම අන්ධකාරයට වැටිච්ච අවස්ථාවකට අහන්න දකින්න ලැබෙනවා. දැන් මම ඒ සඳහා පොඩි උදාහරණයක් මතක් කරන්න කැමතියි. ලංකාවේ වෙච්ච සිද්ධියක් නෙමේ, මේක පිටරටක වෙච්ච සිද්ධියක්. මම දන්න තරුණයෙක් ඇමරිකාවේ අධ්‍යාපනය ලබනද ගිහින් නිවාඩුවට නැවත පැමිණියාම මම ඒ තරුණයාගෙන් ඇහුවා, ඇමරිකාවේ සංස්කෘතිය කොහොමද, එයාගේ ජීවන රටාව යනාදී කියලා. තේ ගමන මේ තරුණයා ඉඳන් කිව්වා, හාමුදුරනේ මම පොඩි උදාහරණයක් කියන්නම්. මම අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලේ මගේ මහාචාර්යවරයාගේ භාර්යාව පාසල් ගුරුවරියක්. ඒ පාසල් ගුරුවරියගේ පන්තියේ ඉන්න හොඳම ළමයා, අවුරුදු 13 ගෑනු දරුවා, ඉගෙනීමට බොහොම දක්ෂයි. නමුත් ඒ දරුවටත්, ඒ අවුරුදු 13 ගෑනු දරුවටත් දරුවෙක් ලැබෙන්නේ නෝ. නමුත් මේ දරුවට තමන්ගේ මේ කුසේ ඉන දරුවාගේ පියා කවුද කියලා හොයාගන්න බැච්චර මේ දරුවට පියවරු ඉන්නවා කියලා. මට ඉඳන් කිව්වා, ස්වාමීනි හිතාගන්න, ඒ පන්ති ඉගෙන ගන්න දක්ෂම දරුවාගේ තත්ත්වයේ තත්ත්වය නම් අනිත් දරුවෝ ගැන කවර කතාවක්ද කියලා හිම හිතාගන්න කිව්වා. ඉතින් අන්න ඒකෙන් අපට පේනවා මේ දරුවෝ දුරදිග නොබලා කරන කියන දේවල් නිසා තමන්ම කොච්චර අපහසුවටපත් වෙනවද, අසහනයටපත් වෙනවද කියන එක. ඉතින් ඒ තත්ත්වය අපේ රටේ ඊතරම් දුරට නැති වුණත් දැන් පාසල් ළමුන් අතර අපචාර බහුල වෙන බව පොලිස් වාර්තා ආදීන් මේ රටේ ලෝකෙ සිද්ධ වෙන ප්‍රවෘත්තිංගෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ කාලේ පුරාණ, يعني මීට වර්ෂ শতවර්ෂ කිහිපෙ මීට දශක කිහිපයකට ඉස්සෙල්ලා මව්පියන්ගේ දැඩි රැකවරණය යටතේ හැදුණු වැඩුණු දරුවෝ දැන් තියෙන මේ සමාජ රටාවත් එක්ක ඊට වඩා ගොඩක් නිදහසක් තරුණ වයසේදීම අත්විඳිනවා. ඒ නිදහස වැරදි දෙයට යොමු කිරීම නිසා සමහරවිට තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අන්ධකාරයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ தත්වය අපට වළක්වා ගන්න පිහිට වෙන එකම දේ තමන්ගේ ජීවිතයට ධර්මයේ සමීප කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුකමාවහාති ඒසානි සංසෝ ධම්මෝ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරින් යනුවෙන් ධර්මයේ හැසිරෙන කෙනාව ඒ ධම විසින්ම ආරක්ෂා කරනවා. ධම්මෝ සුචින්නෝ සුකමාවහාති, ඒ ධර්මයේ පුරුදු පුහුණු කිරීම සැපේ පිණිස හේතු වෙනවා. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරි, මෙන්න මේකයි ධර්මයේ පුරුදු පුහුණු කිරීමේ ආනිසංසය. මොකද්ද? ධර්මයේ පුරුදු පුහුණු කරන කෙනා දුගතියකට යන්නේ නැහැ. ධ්‍යාන ඒක නිසා පින්වතුනි, අපි මේ ධර්මයේ පුරුදු පුහුණු කරනවා නම් මේ ජීවිතයේ සැනසීම විතරක් නෙවෙයි අපට මතු ජීවිතවල සැනසීමත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ ලබන වර්ෂයේ, කියන්නේ ලබන්නා වූ 2013 වර්ෂයේ සැනසීම වඩාත් බලාපොරොත්තු වෙනවා නම් ඒ සැනසුණු ජීවිතයකට අඩිතාලම හදාගන්න. සැනසුණු ජීවිතයකට හොඳ අඩිතාලමක් හදාගන්න පුළුවන් පංචශීල ප්‍රතිපදාවට ඔබ පැමිණීමෙන්. ඔබ පංචශීලයේ රකින්න කෙනෙක් නම් තවදුරටත් ඔබේ ගුණධර්ම දියුණු කර ගැනීමෙන් සැනසීම වර්ධනය කර ගන්න පුළුවන්. ඔබ මෙතෙක් පංචශීලයේ හරියට රකින්නේ නැති කෙනෙක් නම් එක අවුරුද්දක් හොඳට පංචශීලයේ රැකලා බලන්න, ඒ අවුරුද්ද තුළ ඔබට කොපමණ සැනසීමක් ළඟා කර හැකි වෙනවද කියලා. සතුන් මැරීමෙන් වැළකීලා, හොරකමින් වැළකීමෙන් වැළකීලා, කාමයන් හිවර්ධවා හැසිරීමෙන් වැළකීලා, විහිළුවටවත් බොරුවක් කියන්නේ නැතුව, ඒ වගේම මත්පැන් පානයෙන් වැළකීලා වසරක් ගත කරන්න බලන්න. හොඳ අදිෂ්ඨානයක් ඇතුව මේක කළොත් ඔබට ඇස්පනා පිටම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේ සුළු උදාහරණයක් මට ගෙනහැර දක්වන්න පුළුවන්. මේකත් ලංකාවේ වෙච්ච සිද්ධියක් නෙමෙයි, ඉන්දියාවේ වෙච්ච සිද්ධියක්. ඉන්දියාවේ මීට අවුරුදු 50කට විතර එහා ඊටත් එහා ඉඳලා තියෙනවා සමත භාවනා වඩපු හොඳ සාධුවරයෙක්. ඉතින් මේ සාධුවරයා එක්තරා පළාතක ඇවිදගෙන යනකොට දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට මේ සාධුවරයා හමු වෙලා, මේ දුම්රිය ස්ථානාධිපතිවරයා කියනවා මේ සාධුවරයට, මට පුරුදු කරන්න යම් කිසි දෙයක් කියා දෙන්න කියලා. ඉතින් මෙයා හිතන්නේ ඇති මොකක් හරි මන්ත්‍රයක් උගන්වයි, එහෙමත් නැත්නම් මොකක් හරි භාවනාවක් කියා දෙයි කියලා. නමුත් මේ සාධුවරයා මේ දුම්රිය ස්ථානාධිපතිතුමාට කිව්වා, ඔබ එහෙනම් එකම දෙයක් පුරුදු කරන්න, බොරු කියන්න එපා. අද ඉඳන් බොරු කියන්න එපා කියලා. ඉතින් මේ දුම්රිය ස්ථානාධිපතිවරයා මේක ඇහුවේ ඇත්තටම එයා අවංකව යමක් කරන අදහසින්මයි. ඉතින් එයා හිතාගත්තා, හරි ජීවිතේ ගියත් කමන්නේ, මං අද ඉඳන් බොරු කියන්නේ නැහැ කියලා. ඉතින් දැන් මේ පාඩම ඉගෙනගෙන ටික දවසක් යනකොට මේ දුම්රිය ස්ථානය පරීක්ෂා කරන්න රජයෙන් පරීක්ෂකවරු ආවා. මොකද ඒකට හේතුව මේ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අල්ලස් ගන්නවා කියලා තිබිච්ච චෝදනාව බලන්ඩයි ආවේ. ඒ වෙලාවේදී දැන් පරීක්ෂකවරු ඇවිල්ලා ඔක්කොම කාර්යාලයේ තියෙන ලිපිගනුව ආදී පරීක්ෂා කරනකොට අල්ලස් ගැනීම පිළිබඳ මේගොල්ලොන්ට හෝඩුවාවන් අහු වුණා. ඉතින් කෙලින්ම දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් තමයි ප්‍රශ්න කළේ. හැබැයි දැන් මෙයාට හරි දෙයක් තියෙනවා, තමන්ටම වෙච්ච ප්‍රතිඥාවක්. මොකද්ද? මම බොරු කියන්නේ නැහැ කියන එක. ඉතින් මෙතුමා ඒ තීරණය, අර සාධුවරයා ඉදිරියේ ගත්තු තීරණය වෙනස් කළේ නැහැ. තමන්ගේ ජීවිතයේ යතත් බොරු කියන්නේ නැහැ කියලා හිතුවේ. ඉතින් මෙතුමා අවංකවම පිළිගත්තා තමන් අල්ලස් ගත්ත කියන එක. එතකොට අනිත් හිටපු සුළලින්දාරින් හැමදෙනාම දුම්රිය ස්ථානාධිපතිතුමා තමයි අල්ලස් ගත්තේ කියලා දුම්රිය ස්ථානාධිපතිතුමා පාවා දීලා ඒගොල්ලෝ බේරුණා. ඉතින් මේ දුම්රිය ස්ථානාධිපතිතුමා තමන්ගේ ප්‍රතිඥාව හින්දා තමන් අවංකව පිළිගත්ත මම අල්ලස් ගත්තා කියලා. ඒ ගමන මෙතුමාගේ වැඩ තහනමට ලක් වුණා. තහනමට ලක් වුණත් එක්කම මෙයාගේ භාර්යාවයි දරුවෝයි මෙයාව අතහැරලා දාලා වෙන පළාතක පදිංචියට ගියා. දැන් මේ සාධුවරයා බොරු කියන්න එපා කියලා මේ දුම්රිය ස්ථානාධිපතිතුමාට දීපු උපදේශය එතුමා මෙන්න මෙහෙමත් මේ මතක් කරලා තිබුණා. හරියටම මාස 3ක් මේක කරන්න නොකඩවා උඹට ප්‍රතිඵල ලැබෙයි කියන එක. ඉතින් මෙතුමාගේ අදිෂ්ඨානය තුන මේ මාස 3ේ මම මොනම හේතුවක් නිසාවත් බොරු කියන්නේ, මම මේක අත්හදා බලනවා කියලා. ඉතින් දැන් ඔන්න මෙතුමාගේ රස්සාව නැති වුණා. ඒ ගමන දැන් මෙතුමා වැඩ තහනමට ලක් වෙලා ගෙදර ඉන්නවා. තමන්ගේ භාර්යාව දරුවෝ තමන්වත් හැරලා දාලා ගියා. දැන් බොරු කීමෙන් වැළකීම නිසා පාඩු ගොඩාක් සිද්ධ වුණා වගේ තමයි පේන්නේ නේ. නමුත් දැන් කාලය යෑමත් එක්කම හරියටම මාස 3 සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තිබියදී මෙතුමාට හදිසි විදුලි පණිවිඩයක් ලැබුණා. මොකද්ද මේ විදුලි පණිවිඩයෙන් කියවුනේ? මේ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ තාත්තට අයිතිව තිබිච්ච විශාල ඉඩමක්, වෙන පළාතක තිබිච්ච විශාල ඉඩමක් රජයෙන් ඒක රජයට අයත් කරගෙන ඒකට ලැබෙන්න තියෙන විශාල වන්දි මුදලක් මෙතුමාට ලබා දෙනවයි කියන එකයි දැනුම් දීලා තිබුණේ. මොකද ඒ පියාගෙන් පස්සේ ඉඩමේ උරුමකාරයා මේ තැනැත්තා. එහෙනම් මෙයාට විශාල වන්දියක් ලැබෙන්න තියෙනවා. ඉතින් දැන් ඔන්න මාස 3ක් බොරු කීමෙන් වැළකී ඉඳීමේ ප්‍රතිඵලාභයේ හැටියට මෙයාට විශාල මුදලක් ලැබුණා. ඒ ගමන දැන් අර මේ තැනැත්තාව අතහැරලා දාලා ගිය භාර්යාවයි දරුවෝයි අර මුදලට කෑදර කමින් ආයි පණිවිඩෙව්ව. දැන් අපි එන්න කැමැතිව බලඟට අපිව බාර ගන්න කියලා. ඉතින් මෙතුමා ඉඳන් කිව්වා නෑ නෑ ඕන් නැහැ, මම මාස 3ක් බොරු කීමෙන් වැළකීලා තනියම ජීවත් වුණා. මම ඉදිරි කාලයත් ඒ විදිහටම මේ ගුණ ධර්ම පුරාගෙන ජීවත් වෙනවා කියලා මෙතුමා අර තමන් අතහැරලා ගිය භාර්යාව දරුවන් බාරගත්තේ නෑ. තමන්ගේ ඒ නිහඬ දැහැමි ජීවිතය ඉදිරියටත් ගෙනියන්න තීරණය කරගත්තා. ඉතින් අන්න ඒ වගේ දැන් එතුමාට අර යම් යම් කරදර බාධක පැමිණියා තමයි. නමුත් අර පුරුදු පුහුණු කරපු ගුණධර්මයන්ගේ බලයෙන් එතුමාට සැනසීම කියන එක ඉතුරු වුණා. අන්න ඒ වගේ අපටත් පුළුවන් නම් මේ පංචශීලය හොඳට ආරක්ෂා කරගන්න, විශේෂයෙන් ගිහි සමාජයක් හැටියට පංචශීලය හොඳට ආරක්ෂා කරගන්න පුළුවන් නම් අපට මේ ජීවිතේට විතරක් නෙමේ මතු ජීවිතවලටත් විශාල සැනසීමක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, නිරන්තරයෙන්ම සතුන් මරණ, සතුන්ට හිංසා කරන කෙනා ඊළඟ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් එයාගේ ආයුෂ අඩුයි. ඒක තමයි ප්‍රාණඝාතය කිරීමේ, නැත්නම් සතුන්ගේ ජීවිත, අනි සතුන්ගේ ජීවිත නැති කිරීමේ ප්‍රතිඵලය මොකක්ද? තමන්ගේ ආයුෂත් අඩු වෙනවා. ඉතින් අපි කැමති නම් දීර්ඝායුෂක ජීවිත ලබන්න ප්‍රාණඝාතයෙන් වැළකෙන එක තමයි අපේ සැනසීමට තියෙන හොඳම කාරණේ. ඒ වගේම ලෙඩ දුක් කරදර පැමිණෙනකොට අපේ සැනසීම නැති වෙනවා නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතුන්ට හිංසා කිරීම, තලීම, ඒ වගේම තුවාල කිරීම ආදී හිංසා කිරීම තමයි අපේ ලෙඩ දුක් බහුල වෙන්න හේතු වෙන කාරණේ. ඒ වගේම අපි කැමති අපි ලස්සන නම් නේද? ඔබ කැමති තරුණ වයසින් ඔබ ලස්සන නම්. නමුත් ඔබ ක්‍රෝධ බහුල කෙනෙක් නම් ඔබේ ලස්සන නැතුව යනවා. ඔබ අනික් අයට අප්‍රිය කෙනෙක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න පින්වතුනි, අපේ සැනසීම පලා යන්නේ අපි කරන කියන දේවල් නිසා. ඉතින් ඒකෙන් හින්දා අපි සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන් හිවර්ධවා හැසිරිනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අපේ සැනසීම අහිමි වෙලා යනවා. ඒ හින්දා අපි හොඳට අදිෂ්ඨාන කරගනිමු උදා වෙන නව වර්ෂයේ තරුණ වයසේ ඉන්න පාසල් දරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වැඩිහිටි මව්පියවරු, මේ කොයි කවුරුත් තමන් හොඳට බලන්න මේ අවුරුද්ද තමන් පන්සිල් රැක්කද, මේ අවුරුද්ද තමන්ට පන්සිල් රැක ගන්න පහසු වුණා නම් බලන්න ලබන වර්ෂයේ හෝ ඒ වර්ෂයේ පුරාට හොඳට පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. ඊතර ගුණධර්ම ගැන අපිට කතා කරන්න පුළුවන් පංචශීලයේ රකින ජීවිතයක් තුළ ඉඳගෙන. ඊට පස්සේ දන් දෙනවා කියන එක, තවදුරටත් සිල්වත් ජීවිතයක් ගත කරනවා කියන එක, බණ භාවනා කරනවා කියන එක අමාරු දෙයක් නෙමේ ඔබ පංචශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා නම්. ඊළඟට සිල්වත් කෙනාට තමයි පින්වතුනි මරණින් මතු සුගතියක උපතක් ලැබිය හැකි වෙන්නේ. ඔබ කවුරුත් දුගතියකට යන්න කැමති නොවන බව අපිට හිතා ගන්න පුළුවන්. සමහර කෙනෙක් මේ ජීවිතය ගැන පමණයි විශ්වාසය තියාගෙන ඉන්නේ. සමහර කෙනෙක් පරලොවක් ඇතයි කියලා අදහන්නේත් නැහැ. ඒ වුණත් පින්වතුනි යම් විදිහකින් පරලොවක් තිබුණොත් කුසල් කරපු කෙනාට ඒකේ විපාක ලැබෙන බුදුරජාණන් වහන්සේත් කාලම සූත්‍රයේ කාරණේ පැහැදිලි කළා. දැන් ඔබට විශ්වාස කරන්න පුළුවන් පරලොවක් නැහැ කියලා. නමුත් යම් විදිහකින් පරලොවක් තිබුණොත් දුෂ්චරිතවල යෙදිච්ච ඔබ අනතුරටපත් වෙනවා මතු ජීවිතයේ. නමුත් ඔබ සුචරිතවත් ජීවිතයක් ගත කරොත් ඔබට පරලොවක් තිබුණත් නැතත් ඔබට වෙන අයහපතක් නැහැ. ඉතින් අන්න ඒක නිසා අපි වඩා තුනන්දු වෙමු ලබන වර්ෂයේහි. අපේ තියෙන අඩුපාඩු හදාගෙන වඩා හොඳ ජීවිතයක්, සුචරිතවත් ජීවිතයක්, දහමට නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ සඳහා අපට අපේ බුද්ධිය අවදි කර ගන්නට ඕන. ඒ බුද්ධිය අවදි කර ගන්නට නම් අපේ චින්තනය ටිකක් වෙනස් කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතන්නේ ඇහැ සතුටු කරන්න, කන සතුටු කරන්න, නාසය සතුටු කරන්න, දිව සතුටු කරන්න, කය සතුටු කරන්න, මේ පංචේන්ද්‍රයන් පිනවන්න තමයි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ තරුණ වයසේ ඉන්න, මැදිවියේ ඉන්න, වැඩිහිටි ඔබ කොයි කවුරුත් කැමති. නමුත් අපි බලන්න ඕන ජීවිතයේ පරමාර්ථය මේකද? ඇහැ කන නාසය දිව ශරීරය පිනවන එකද ජීවිතේ පරමාර්ථයට වඩා දෙයක් තියනවද කියලා. ඇත්තටම පින්වතුනි ඇහැ කන නාසය දිව ශරීරය සතුටු කරලා ලබන සැපයට වඩා ඉතාම උසස් සැපයක් හිත දියුණු කිරීමෙන් ලබන්න පුළුවන්. අන්නේ සැපය හිත දියුණු කිරීමෙන් ලබන සැපය කොහොමටවත් කවදාවත් ඇහැ කන නාසය දිව ශරීරය පිනවල ලබන්න බෑ. අන්න ඒක නිසා තමයි පෙර හිටපු මුනිවරු සමහර කෙනෙක් තමන්ගේ අමුදරුවන් පවා අතහැරලා ගිහි ජීවිත අතහැරලා ඒ මනස දියුණු කිරීමෙන් ලබන ආධ්‍යාත්මික සුවය ලැබීමට වනගත වුණේ. හැමෝටම වනගත වෙන්න බෑ. හැමෝටම ලෞකික ජීවිතවලින් අයින් වෙන්න බෑ. ඒ නිසා අපි බලන්න ඕන ඒ පුරාණේ හිටපු මුනිවරු වනගත වෙලා හිත දියුණු කිරීමෙන් ලබාපු සුවයෙන් යම්කිසි ප්‍රමාණයක් හරි අපට මේ ඔබ දැන් විශේෂයෙන් බණහන ඔබ ගිහි සමාජයේ ඉඳිමින් ඒ සැනසීමෙන් බිඳක් හෝ ලබා ගන්න කටයුතු කරනවා නම් මම හිතනවා ජීවිතයේ තියෙන ගැටලු, ප්‍රශ්න, හැඳින් වැළපීම් මේවා පුළුවන් තරම් අඩු කර ගන්න පුළුවන්. ඒ සඳහා අපට උදාහරණයක් හැටියට ගෙනහැර දක්වන්න පුළුවන් අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කෝසල මහරජතුමාගේ සේනාපතිතුමා බන්දුල සේනාපති නමින් හැඳින්වෙන්නේ. මෙතුමායි මෙතුමාගේ පිටියා පුත්තු ගොඩාක් ඒ හැමදෙනාම හමුදාවේ හිටියේ මේ සේනාධිපතිතුමා පියා ඒ පියා යටතේ අනිත් උපසේනවිවරු හැටියට පුත්තු ටික කටයුතු කළා. මේ සේනාපතිතුමා ඊට පස්සේ මේ විනිශ්චයකාරතුමා හැටියටත් කටයුතු කළා. එතකොට මේ සේනාපතිතුමත් එක්ක වෛර බැඳගත්තු හිටපු විනිශ්චයකාරතුමා කෝසල රජතුමාට බොරු කේලම් කිව්වා මෙයා රටේ පාලනේ අල්ල ගන්නයි කටයුතු කරන්න කියලා. ඒ ගැන සැක පහල කරපු කෝසල රජතුමාත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බොරු කැරැල්ලක් ඇති කරලා මේ සේනාපතිතුමාට බන්දුල සේනාපතිතුමාට ඉඳන් කිව්වා යන්න ගිහිල්ලා කැරැල්ල මර්ධනය කරන්න කියලා. ඒ කැරැල්ල මර්ධනය කරන්න ගිය අවස්ථාවේදී රජතුමාගේ සේනාව යොදවලා අර සේනාපතිතුමායි දරුවන් සියලු දෙනායින් ඝාතනය කෙරෙව්වා. ඊට පස්සේ මේ සේනාපතිතුමායි දරුවෝයි මරණයට පත් වෙච්ච පුවත සේනාපතිතුමාගේ භාර්යාවට ලිපියකින් සංදේශයකින් දැනගන්න ලැබුණා. හරියට මේ දවස ඒ සේනාපතිතුමාගේ නිවසේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලාට දානි දෙන අවස්ථාවක්. මේ දානි කටයුතුළු එදී ඉන්නකොට තමයි බන්දුල සේනාපතිතුමාගේ භාර්යාව වන බන්දුල මල්ලිකා දේවියට මේ සංදේශය ලැබුණේ තමන්ගේ ස්වාමියයි දරුවෝයි මරණයට පත් වෙලා කියලා. මෙතුමිය කම්පණයට පත් වුණේ නැහැ. මෙතුමිය ඒ සංදේශයේ ඉනේ ගහගෙන දානි කටයුතු වල යෙදුණා. ඒ දානි කටයුතු කරන අතරතුරේ ගිතෙල් කලයක් අරගෙන ආපු සේවිකාවක් අතින් ඒ ගිතෙල් කලේ වැටිලා බිඳුණා. ඒ බිඳිච්ච වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බන්දුල මල්ලිකා දේවියට මතක් කළා, දේවියනි, ඔහොම තමයි මේ සියල්ල අනිත්‍යයි, වෙනස් වෙනවා, කැඩී බිඳී යනවා කියලා. මොකද එහෙම කිව්වේ සමහරලාට ඒ වෙලාවේදී අර සේවිකාවට සැරපරුෂ විදිහට මෙතුමිය කටයුතු කරයි කියන අදහසින් එන්න ඇති. ඒ වෙලාවේදී මෙතුමිය ඉනේ තිබිච්ච සංදේශය අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්ලා කිව්වා, ස්වාමිනි මේ බලන්න, මගේ ස්වාමි පුත්‍රයයි දරුවෝ සියලු දෙනායි කැරල්ලේදී මැරුණා කියන පණිවිඩයයි මට මේ සන්දේශයෙන් ලැබී තියෙන්නේ. ඒකත් ඉනේ ගහගෙන තමයි මම මේ දානි කටයුතු කරන්නේ. ඉතින් මට මගේ ස්වාමියාගේ දරුවාගේ මරණය දරා ගන්න පුළුවන් නම් මේ ගිතෙල් කලයක් කැරල්ල බින්දින එක මොකද්ද කියලා. ඉතින් අන්න බලන්න කොච්චර ශක්තිමත් හිතක් තියෙන බුද්ධ ශ්‍රාවිකාවක්ද, අම්ම කෙනෙක්ද, බෞද්ධ පාශිකාවක්ද කියන එක. ඉතින් අපිට ජීවිතයේ තියෙන අස්තිර බව ඒ විදිහට දැකලා අපේ හිතේ සැනසීම ඇති කර ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඒක හින්දා මොන අත්දැකීම සිද්ධ වුණත් හිතන්න, ගිය දේ ගියායි, සියලු දේම අනිත්‍යයි. ඒක හින්දා හැමදාම තමන්ගේ ගත වෙන හැම මොහොතක්ම අලුත් මොහොතක් කියලා හිතන්න. හැබැයි ඒ අලුත් මොහොත අලුත් විදිහට ගතකරනද හිතේ හිත රාගයෙන් යටවෙන්න දෙන්න එපා, ද්වේෂයෙන් යටවෙන්න දෙන්න එපා, මෝහයෙන් යටවෙන්න දෙන්න එපා, ඊර්ෂ්‍යාව, මදමාන ආදීන් යටවෙන්න දෙන්න එපා. ඔබ ඊටාම නුවණින් ක්‍රියාකරනද, මේ කරන දේ නිසා තමන්ට වෙන්නේ යහපතක්ද කියලා හොඳට බලන්න, අනුන්ට වෙන්නේ යහපතක්ද කියලා හොඳට බලන්න, මේ කරන දේ නිසා ලබන අවුරුද්ද මට හඬා වැළපෙන්න වෙයිද, පහුගිය වර්ෂ වගේ මගේ ජීවිතය අන්ධකාරයට පත් කරන වර්ෂයක් වෙයිද කියලා හොඳට බලලා තමන් කරන කියන හැමදේම නුවණින් සලකා කටයුතු කරන ගන්න හැම තීරණයක්ම දහමට එකඟව අකුසලයෙන් වැළකීලා කුසලයෙන් යුක්තව සුචරිතවත්ව ගත කරන්න ඔබට අනිවාර්යයෙන්ම ලබන වර්ෂය සැනසෙල්ලෙන් පිරුණු වර්ෂයක් වෙනවා. ලබන වර්ෂයේ විතරක් නෙමෙයි පින්වතුනි, ඉදිරි වර්ෂත් ඔබට සැනසෙල්ලෙන් යුත් වර්ෂ බවට පත් වෙනවා. මේ විදිහේ සුචරිතවත් පැවැත්මක් මත ඔබේ ජීවිතයකට ගන්නවා ගත්තොත් මේ ජීවිතේ පමණක් නෙමෙයි මතු ජීවිතත් ඔබට සුගතිගාමි වෙමින් සැනසෙල්ල මුදා කර ගන්න පුළුවන්. ඉතින් ඔබ තවදුරටත් දහම් මගට යොමු වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් නිවන් මගටත් බැසගත්තොත් ඔබට සදාකාලික සැනසීම ඇති උතුම් නිර්වාණ සැපතත් සාක්ෂාත් කර ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අද මේ උඳුවප් පොරපසළොස්වක් පොහේ දවසේ අපේ ජීවිත ගැන ආපස්සට ආවර්ජනයක් කරමින් ඉදිරියේ කොහොමද සකස් වෙන්නේ කියලා දහමට බර ජීවිත ගත කරන ආකාරය ගැනයි අපි මදක් සාකච්ඡා කළේ. අපේ පාසල් යන වයසින දුව දරුවන්ටත් යම් කිසි ප්‍රයෝජනයක් ගත හැකි වෙන ආකාරයට, ඉතින් ඒක නිසා අපි ඉදිරි වර්ෂය පසුගිය වර්ෂයටත් වඩා සැනසෙල්ලෙන් යුක්ත වර්ෂයක් බවට පත් කරගනු, මානසික සුවයෙන් යුක්ත වර්ෂයක් බවට පත් කරගනිමු. ඒ සඳහා ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන විශේෂයෙන් ගිහි ජීවිත ගත කරන ඔබ පංචශීලය හොඳින් ආරක්ෂා කරමින් ඒ වර්ෂය තුළ වඩ වඩාත් සුචරිත ධර්මයන් හි යෙදෙන්ට අධිෂ්ඨාන තබා ගන්න, සිතින් කයින් වචනයෙන් කිසි කෙනෙකුට හානියක් හිංසාවක් අනර්ථයක් නොකර ඔබේ සැනසිල්ලත් අන් අයගේ සැනසිල්ලත් උදා කරගෙන අවසානයේ පරම සැනසිල්ල වන නිවන් සැපතත් හිමි කර ගන්නට සමත් පුද්ගලයෙක් බවට පත්වන්න. ඉතින් මෙතෙක් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ගාථා රත්නයක් ඇසුරින් දහම් ඇසු ඔබ සැමට සම්මා සම්බුදු සරණින් ලබන වර්ෂයේ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියෙන් යුක්ත වර්ෂයක් වේවා. තව තවත් දාන සීල භාවනාදී පුණ්‍ය ධර්මයන්ගින් සපිරුණු වර්ෂයක් වේවා. සැනසිල්ලෙන්ම යුක්ත වර්ෂයක් වෙමින් නිවන් මගෙහි ගමන් කරමින් නිවනින් සැනසෙන්ටත් හේතු වාසනා වෙන වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මෙතෙක් වෙලා බණ ඇසීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තිය දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සැමට උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා.
මේ උඳුවප්පුන් පොහෝදා උදෑසන කාලයේදී සියත සදහම් චාරිකා උදෑසන දම්දෙසුම ඔබට දේශනා කළේ කුරුණෑගල ඇහැටු වැව කදුරු වැව ධර්මරාජකල ආරණ්‍ය සේනාසනාධීපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍ය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ.